ලිපිලේඛන ආදි පිළිගැන්වීම ගරුවක් ග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය
ගරුක කතානායකතුමනි 2021 අංක 11 දරන කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව පනතේ 53 වගන්ති යටතේ කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යරයා විසින් පනවන ලදුව 2026 ජනවාරි 16 දිනති අංක 2471 ඇලිරක් 52 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 2021 අංක 11 දරන කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව පනතේ 53 වගන්ති යටතේ කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යරයා විසින් පනවන ලදුව 2026 ජනවාරි 16 දිනැති අංක 2471 ඇලිරක් 53 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 2021 අංක 11 දරන කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව පනතේ 53 වගන්ති යටතේ කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2026 ජනවාරි 16 දිනැති අංක 2471 ඇලිරක් 54 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය 2021 අංක 11 දරන කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව පනතේ 53 වගන්ති යටතේ කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2026 ජනවාරි 16 දිනැති අංක 2471 ඇලිරක් 55 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය සහ 2021 අංක 11 දරන කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව පනතේ 52 වගන්තිය සමග කියවිය යුතු 71 වගන්තිය යටතේ කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව විමසා මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2026 පෙබරවාරි 13 දිනැති අංක 2475 ඇලිරක් 28 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය මම ඉදිරිපත් කරමි. එම නියම සහ නියෝග රාජ්‍ය මුදල් පිළිබඳ කාර්යක සභාවට යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා.
කතානායකතුමනි 2021 වර්ෂය සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව යටිතල පහසුකම් සහ උපාය මාර්ග සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
කාර්ක සභා වාර්තා පිළිගැන්වීම ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්ක සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ සභාපති වෙනුවෙන් එහි සාමාජික ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ජෙනරාල් විශ්‍රාමක අරුණ ජයසේකර මහතා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි 357 අධිකාරිය වූ යුද හමුදා පනතේ 29 සහ 155 වගන්ති යටතේ ආරක්ෂක අමාත්‍යාංශවරයා විසින් සාදන ලදුව 2025 පෙබරවාරි 15 දින ඇති අංක 24-23 ඇලිරක් 34 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග 358 අධිකාරිය වූ නාවික හමුදා පනතේ 161 වගන්ති යටතේ ආරක්ෂක අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2025 පෙබරවාරි 15 දින ඇති අංක 24-23 ඇලිරක් 35 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සහ 359 අධිකාරිය වූ ගුවන් හමුදා පනතේ 29 සහ 155 වගන්ති යටතේ ආරක්ෂක අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2025 පෙබරවාරි 15 දින ඇති අංක 24-23 ඇලිරක් 36 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සම්බන්ධයෙන් වූ ඒකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි. බොහොම ස්තුතියි.
මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගමගෙදර දිසානායක මහතා.
ගරු කතානායකතුමනි උකුවෙලවත්ත අංක 142 දරන ස්ථානයේ පදිංචි ඊ.එම්. කිසිර විජේරත්න මහතා සහ වෙනත් 5 දෙනෙකුගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමු.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සරත් කුමාර මහතා පෙත්සම් 5යි.
ගරු කතානායකතුමනි විබිල යල්කුඹුර තානායංගම ශාන්ත සෙවණ යන ලිපිනෙහි පදිංචි ඩී.එම්. සුමනසේකර මහතාගෙන් ලැබුණු පෙත්සමක් විබිල වැයගම ගල්කඩවෙල ශ්‍රී ධම්මපාල මාවත යන ලිපිනෙහි පදිංචි ජී.ඒ. හීම්බණ්ඩා මහතාගෙන් ලැබුණු පෙත්සමක් විබිල යල්කුඹුර ලියංගහමුල්ල වත්ත යන ලිපිනෙහි පදිංචි ජී.එච්. සයිමන් මහතාගෙන් ලැබුණු පෙත්සමක් බිබිල යල්කුඹුර තානායම්ගම ශාන්ත සේවනයන් ඉපිලිහි පදිංචි KM පේමසිරි මහතාගෙන් ලැබුණු පෙත්සමක් සහ බිබිල කවුඩැල්ල කටුපත යන ලිපිනෙහි පදිංචි LAB රත්නපාල මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමු.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්යක සභාවට ගොනු ලැබී වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අංක 1 ගරු සිවඥානම් සීදරන් මහතා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යයන් ඇසීමට. ඔබතුමා පොයින්ට් එක මොකද්ද ගරු
ડોක්ටර්? After questions I'll after වාචික පිළිතුරු I'll raise the issue. I okay.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා ප්‍රශ්නාංක දෙක ගරු වෛද්‍ය පත්මනාදන් සත්තිලිංග මහතා කෘෂිකර්ම පස් සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමාගේ ඇසීම. ප්‍රශ්නාංක තුන ගරු කේ කාදමස්තන් මහතා වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතා සහ සම්පකාර සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට. ගරු ආණ්ඩුපක්ෂ ප්‍රධාන ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා
ගරු කතරගමේ මේ සඳහා සති තුනක් කාලයක් ඉල්ලා සිටිනවා.
ප්‍රශ්නාංක 4 ගරු බී ආර්යවංශ මහතා කෘෂිකර්ම පස් සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි මම ප්‍රශ්නය අහමි.
ගරු ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා
ගරු කතානායකතුමනි සති දෙකක් කාලයක් ගන්න.
ප්‍රසංග 5 ගරු ආචාර්ය නන්දන මිල්ලගල මහතා වැවිලි සහ ප්‍රජා යටතර පාසකම් අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි ප්‍රශ්නය අහනවා.
ගරු අමාත්‍යතුමා
ප්‍රශ්නාංක 5 නේද ගරු
කතානායකතුමනි? ප්‍රසංග 5
එක ඔව් වතු ප්‍රජාව අතරින් කොටසක් ලයින් කාමරවල ජීවත් වෙන අතර තවත් කොටසක් රජය හෝ වෙනත් ආයතන හෝ විදේශීය රාජ්‍ය ආධාර මත හෝ ස්වයං දායකත්වයෙන් ඉදිකර නිවාසවල ජීවත් වේ. අයන්නේ 2 වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අයත් ප්‍රජා යටිතල පහසුකම් අංශය සහ අමාත්‍යාංශයේ යටතට ගැනෙන අනෙකුත් අදාළ ආයතන මගින් පහත පරිදි ක්‍රියාත්මක වෙනවා. එකේ ගරු කතානායකතුමනි වැවිලි කලාපය සඳහා වූ නවගම්මාන අධිකාරී කියලා අපේ අමාත්‍යාංශය යටතේ අධිකාරියක් ක්‍රියාත්මක වෙනවා. ඒ මගින් ওই ඉන්දියානු නිවාස යෝජනා ක්‍රමයේ හදන ගෙවල් සඳහා ඔප්පු සූදානම් කිරීම කරලා තියෙනවා. ඒ වගේම අපේ ජනතා වතු සංවර්ධන මණ්ඩලය මගින් ජනවසම් මගින් අදාළ ඔප්පු සූදානම් කරලා තියෙනවා. එක නිවාස ලාභියෙකුට මේ මලේගම් ප්‍රජාවේ පර්චස් 10ක් දෙන්න අපි සැලසුම් කරලා තියෙනවා සහ ලබා දීලා තියෙනවා. එවගේම ඇල් කඩුව වැබිලි සමාගම මගිනුත් ශ්‍රී ලංකා රාජ්‍ය වැබිලි සංස්ථාව මගිනුත් ඒ කටයුත්ත ඒ විදිහට කරනවා. තුන්වෙනි කොටස ඉහත 1 හා 2 මගින් පිළිතුරු සපයා තිබෙනවා. ආයන්න අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා
ගරු කතානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නයේ විදියට මේ මලයගම් ප්‍රජාව හිම නැත්තම් මේ වතු ආශ්‍රිතව ජීවත් වන පේලි නිවාසවල ජීවත් වන මේ ප්‍රජාව සම්බන්ධයෙන් වඩාත්ම පහුගිය දිත්වා සුලිකුණාටුව මොහොතේ පවා ඔවුන් තමයි මං හිතන්නේ සැලකිය යුතු ආපදා තත්ත්වයකට මුහුණ දෙන්නේ. ඔවුන් ඒ පේලි නිවාස නායයාමට ලක් වෙලා අධි අවදානමට ලක් වෙලා එහෙත් ඔවුන්ට අර සාමාන්‍ය ජනතාවට ලැබෙන විදිහේ සහනාධාර ලැබීම පිළිබඳ ලොකු ගැටලුවක ඔවුන් ජීවත් වෙනවා. ඉතින් ඒ නිසා මේ ජනතාවට සහන ලබා දීම සඳහා ඔවුන්ගේ නිවාස අධි අවදානට ලක් වෙලා තියෙනවා. ඒ නිසා මේ ජනතාවට සහන ලබා දීම සඳහා රජයේ තියෙන වැඩපිළිවෙල කුමක්ද කියලා මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. ඔව් මම හිතනවා ගරු කතානායකතුමනි මෙතුමා අහපු ප්‍රශ්නේ ඉතා වැදගත්. මොකද දිත්වාසුලිකුණාටුව හේතුවෙන් විශේෂ මධ්‍යම කඳුකරේ නැත්තම් වැවිලි කරේ මලේගම් ප්‍රජාවට සිදුවුණු හානිය බරපතලයි. එතකොට පහුගිය ওই සුලිකුණාටුව පැමිණීමත් සමගම ජනාධිපතිතුමත් කැබිනට් මණ්ඩලයත් රජයත් හැටියට අපි ඒ දිට්ටවස්සලිකුණ අටුවට ලක්වෙච්ච ජනතාවට විශාල සහන ප්‍රමාණයක් ලබා දෙන්න අපි තීන්දුව කරා. එහිදී පූර්ණ නිවාස හානියක් වෙච්ච කෙරෙකුට 150ක් අපි ලබා දෙන්න තීන්දුව කරා. නමුත් ඒ පූර්ණ නිවාස හානියක් සිදු වෙනකොට 150ක් දුන්නේ තමන්ටම හිමි ගෙයක්, තමන්ට හිමි ඉඩමක හදලා තිබුණු අයට පමණයි. එතකොට විශේෂයෙන් ලයිම් පේලි වල ඉන්න ජනතාවට ඒ නිවස තමන්ට කියලා අයිතියක් නැහැ. ඉඩම තමන්ට කියලා අයිතියක් නැහැ. ඒ නිසා 150 හිමිකම ඔහුට ලබන්න බැරි වුණා. නමුත් කැබිනට් මණ්ඩලයේ සුවිශේෂ අවධානයක් යොමු කරලා ජනාධිපතිතුමා විශේෂයෙන් මේ ජනතාවට සහන ලබා දිය යුතුයි කියන තීන්දුවට ඇවිල්ලා අවුරුදු 200ක් වෙනවා මේ රටට ඇවිල්ලා මලේගම් ප්‍රජාව ඔවුන්ට කියලා තාම ඉඩමක් නැහැ. ඔවුන්ට කියලා තාම නිවසක් නැහැ. ඔවුන්ටත් මේ ආපදාවට ලක්වෙච්ච මොහොතේ රටක් හැටියට අපේ රටේ සහෝදර පුරවැසියන්ට ඒ සහනය ලබා දිය යුතුයි කියන තීන්දුව පරිදි මේ පහුගිය 6 වෙනිදා කැබිනට් මණ්ඩලයේදී අපි විශේෂ තීන්දුවක් ගන්න ලැබුවා. දිට්වා ආපදාවෙන් හානියට පත් වෙලා ඉන්න මලේගම් ප්‍රජාව, වැවිලිකරේ ප්‍රජාව, ලයිම් පේලි වල ඉන්න ප්‍රජාවට තමන් ලයිමේ ඉන්න නිවාසය පූර්ණ ලෙස හානි නම් එකක්, දෙවැනි එක පූර්ණ ලෙස හානි නැතත් NBR එක නැත්තම් ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කියනවා නම් මේක අධි අවදානම් මේගේ වාසය කරන්න සුදුසුයි නෑ කියනවා නම් දෙවැනි වර්ගයේ. තුන්වැනි වර්ගයේ ඒක අර්ධහානියක් වෙලා හැබැයි ආපදා කළමනාකරණ කමිටුව තීන්දුව කරනවා නම් දැන් ඒ නිවාසයේ හදලා වැඩක් නෑ, ජීව කාලය අවසන් කියලා. ආන්නේ කියන වර්ග තුනට 150ක ආධාරයක් නැත්තම් ආපදාවට වන්දියක් හිමිකමක් තියෙනවා කියලා අපි තීන්දුවක් ගත්තා. ඒ අනුව ඔවුන්ට 150ක් අපි ලබා දෙනවා නිවාසය සඳහා සහ පර්චස් 10ක ඉඩමකුත් ලබා දෙනවා. එතකොට ඒකට අර පසුගිය කාලේ ලබා දුන්නු සහන වගේ ඒ වැවිලිකරේ ඉන්න අපේ මලේගම් පවුලකට ඒ හිමිකම ලබන පවුලකට පුළුවන්කම තියෙනවා තමන් කැමති තැනකින් 150ක ඉඩමක් සහ මිලදී ගන්න පුළුවන් නම් නිවසක්. ඒකටත් හිමිකම තියෙනවා. ඔහුට වෙනත් ඉඩමක් තියෙනවා නම් කොතන හරි ලයිමේ හිටියත් ඒකේ ගේ හදාගන්න 150ක් දෙනවා. එහෙම නැත්නම් රජයේ විසින් ඉඩමක් දීලා පර්චස් 10ක වර්ග අඩි 650කින් යුක්ත නිවසක් හදලා දෙනවා 150කින් කියන එක අපි කැබිනට් තීන්දුවක් ගත්තා. ඒ වගේම මේකේ අර්ධහානි කියන එකට මතක් කරන්න කැමතියි. පූර්ණ හානි නොවි අර්ධහානි සිදු වෙලා තියෙනවා නම් අනෙකුත් අයට අපි සහන දුන්නා මුලදී තමන්ගේ නිවසක අර්ධහානියක් වෙලා තියෙනවා නම් තමන්ගේ ඉඩමක් තමන්ගේ නිවසකට අර්ධහානියක් වෙලා තියෙනවා නම් ඔහුට අපි දුන්නා 105 ඉඳන් 25 දක්වා අර්ධහානි සඳහා වන්දි දුන්නා. නමුත් ඒක මම අර මුලින් කිව්වා වගේ ලයිම් වල ඉන්න මලේගම් ප්‍රජාවට හිමිකම ලැබුණේ නැහැ. එහෙම නොලබෙන්නේ හේතුව ඒ නිවස ඔවුන්ගේ නෙවෙයි, ඒ ඉඩම ඔවුන්ගේ නෙවෙයි. නමුත් මේ 6 වෙනිදා ගත්ත කැබිනට් තීන්දුවේම තව කොටසක් අපි තීන්දුවක් ගත්තා. ඒ අර්ධහානියට පත් වෙච්ච ලයිම් පේලිවල ජනතාවටත් අර්ධහානියක් වෙලා තියෙනවා නම් ප්‍රාදේශීය ලේකම්, ඒ වගේම වැවිලි සම්පත් මානව භාරය, ඒ වගේම වැවිලි කටයුතු අමාත්‍යංශය හැටියට අපි ඒවා තක්ෂේරු කරලා අර්ධහානි සම්පූර්ණ කරලා ඒ කට්ටියට සුදුසු නිවසක් ලබා දෙන්න කියන තීන්දුවක් ගත්ත බව මම ගරු මන්ත්‍රීතුමාට මතක් කරන්න කැමතියි.
ගරු මන්ත්‍රීතුමා,
බොහොම ස්තුතියි එමතුමා ඔබතුමාගේ දීර්ඝ පිළිතුරට. ඒ වගේම දැන් අපි මේ කතා කළ මලයගම් ප්‍රජාව වගේම අපේ රටේ විදේශ විනිමය උපයා ගැනීමේදී විශාල මැදිහත්වීමක් කරන කණ්ඩායමක් තමයි මේ කුඩා තේවතු හිමියන් කියලා කියන්නේ. මේ කුඩා තේවතු හිමියන්ගෙන් පහුගිය කාල සීමාව තුළ ලොකු මැසිවිල්ලක් ඉදිරිපත් වුණා. එක පැත්තකින් දිත්වා ආපදාව නිසා ඔවුන් සැලකිය යුතු හානියකට පත් වුණා වගේම ඊළඟට ඔවුන්ගේ හානියට පත් වෙච්ච තේවතු සඳහා සහනාධාර ලබා දීම ආදිය පිළිබඳව විධිමත් වැඩපිළිවෙලක් පිළිබඳව ඔවුන් ප්‍රශ්න කරන්න පටන් ගත්තා. පහුගියදා අපේ ජනාධිපතිතුමා පැහැදිලි කිරීමක් කළා කුඩා තේවතු හිමියන් සඳහා පොහොර සහනාධාරයක් ලබා දෙනවයි කියන එක පිළිබඳවත්. ඒ නිසා මෙන්න මේ කුඩා තේවතු හිමියන්ට සහනයක් විදියට ලබා දීමට බලාපොරොත්තු වෙන මේ පොහොර සහනාධාරය පිළිබඳව ඔබතුමාගෙන් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා.
ගයි ගරු කතානායකතුමනි, මේ රටේ විදේශ විනිමය සපයා දෙන ප්‍රධාන වැබිලි භෝගයක් තමයි තේ. එතකොට අපේ රටේ තේවගාවෙන් 75%ක් සපයන්නේ කුඩා තේවතු ගොවියෝ. මේ මොහොතේ කුඩා තේවතු ගොවියෝ විඳින ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා. මේ ලෝකයේ ඇතිවෙච්ච මේ යුදමය තත්ත්වයක් සහ බලශක්ති ප්‍රශ්නයත් එක්ක ඔවුනුත් සැලකිතු පීඩාවට ලක් වෙලා තියෙනවා. යම් මට්ටමකට 16%-20%කට ආසන්න ප්‍රමාණයකින් පහුගිය මාසවල දළු මිලක් පහළට යනු ලැබුවා. අපනයනය සම්බන්ධිතේ යම් ප්‍රශ්න ප්‍රමාණයක් ආවා. ඒ වගේම 2025 අපි වාර්තාගත ආදායමක් ලැබුවා. 2017ට පස්සේ තේ වලින් වැඩිම ආදායම ලැබුවේ ගරු කතානායකතුමනි අපනයන ආදායම ලැබුවේ අපි 2025 වසරේ. අපි ඩොලර් මිලියන 1507ක් අපි ලබාගෙන තියෙනවා තේ ආශ්‍රිතව. ඒ නිසා මේ තේ කර්මාන්තය ආරක්ෂා කිරීම රජයේ වගකීමක් කොට සලකලා අපි මේ වෙනකොටත් දැන් මේ ජනාධිපතිතුමා විසින් හඳුන්වා දීපු විශේෂ පැකේජයට පෙර අපි තේ පොහොර සානාධාරයේ QR කෝඩ් එකක් කරහා ලබා දෙන්න තීන්දුව කරා. ඒක ගිය අවුරුද්දේ තීන්දුව කරේ. ඒ අනුව අපි දැන් ඒක මම පළමුවෙන් පැහැදිලි කරන්නම්. QR කෝඩ් එක හරහා පොහොර සානාධාරයේ අපි මේ වෙනකොට ලබා දීලා තිනවා ඔක්කොම ගොවීන් 187,759කට. ඒ අනුව අපි මෙට්‍රික් ටොන් ලබා දීලා තියෙනවා 21,117.7ක් ලබා දීලා තියෙනවා. අපි 187,759කට ගොවීන්ට ලබා දෙනකොට 2024 අපි එන්නට පෙර ආතු අවුරුද්දේ කුඩා තේවතු ගොවීන් 84,472කට තමයි පොහොර සානාධාරයේ ලබා දීලා තියෙන්නේ. එතකොට අපි ඒ 84,000 වෙච්ච එක ලක්ෂයකට වඩා වැඩි ගොවි සංඛ්‍යාවකට අපි ලබා දීලා තියෙනවා. ඊට අමතරව මේ ඇති වෙලා තියෙන තත්ත්වය හමුවේ කුඩා තේවතු ගොවීන් වෙත ජනාධිපතිතුමා ඇතුළු කැබිනට් එක තීන්දුව කරා විශේෂ සහනයක් ලබා දෙන්න මේ මොහොතේ. ඒක එකවරක් පමණක් ලබා දෙන සහනාධාරයක් කියන එක මතක් කරන්න කැමතියි. දැන් අපි කුඩා තේවතු ගොවීන්ට මෙතුවක් පරණ විදියට ලබා දුන්නේ පොහොර කිලෝ 50යි මිටියකට රුපියල් 4000ක් රජයෙන් දෙනවා. ඉතුරු ගාන ගොවි අධර්ණ සහනාධාරය තමයි දුන්නේ. ඒක අපි අනුපාත ක්‍රමයකට තමයි පොහොර ලබා දුන්නේ. අපි ඒ 4000ක් ලබා දීපු එකට අමතරව අතිරේක පොහොර වටයක් දාන්න. තව අලුත් වටයකින් පොහොර දාගන්න තව අලුත් එකක් හැටියට 4000ක් නෙවෙයි භාණ්ඩාගාරයෙන් මේ ලබා දීපු සහනය අනුව එක් ගොවියෙකුට ලබා දෙන පොහොර මිටියක් දෙනවා නම් ඔහුට රුපියල් 5000ක පොහොර සහනාධාරයක් එක් වටයකට පමණක් ලබා දෙන තීන්දුව කරා. ඒ අනුව ගරු කතානායකතුමනි මේ සහනය සඳහා භාණ්ඩාගාරයෙන් වෙන්කර තිබෙන මුදල අලුතෙන් වෙන්කර තිබෙන මුදල රුපියල් මිලියන 2500ක් කියන එක මතක් කරන්න කැමැති. ලක්ෂ වලින් ගත්තොත් 125,000ක් කුඩා තේවතු ගොවියන් සඳහා පොහොර සහනාධාරය සඳහා වෙන්කර තිබෙන බව ඔතුමාට මතක් කරන්න කැමැති.
ප්‍රශ්න අංක 6 ගරු ඉම්රාන් මහරුප් මහතා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගේ ඇසීමට.
අහනවා ගරු කතානායකතුමා ප්‍රශ්නේ.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා
මන්තිතුමා අහලා තියෙන ප්‍රශ්න ටිකට පළවෙනි ප්‍රශ්නට පිළිතුර 11යි. දෙවනි ප්‍රශ්නයට පිළිතුර සේවා ලබා ගැනීමේදී මුතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත යාමට සිදුවීමේ හේතුවෙන් මහජනතාවට සිදුවන අපහසුතාවය අවම කර ගැනීම සඳහා තෝපූර් උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිහිටුවා ඇත. එමගින් තෝපූර් ප්‍රාදේශීය ජනතාව වෙත සේවාන කාර්යක්ෂම ලබා ගැනීමට හැකියාව ලැබී ඇත. තුන්වෙනි ප්‍රශ්නයට පිළිතුර මේ වන විට තෝපූර් උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කටයුතු කිසිදු බාධායින් තොරව පවත්වාගෙන යනු ලබයි. ඊළඟ හතරවෙනි ප්‍රශ්නයට පිළිතුර තෝපූර් උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් කාර්යයක් ලෙස උත්ශ්‍රේණිගත කිරීම සම්බන්ධයෙන් විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ පරීක්ෂා කර බලා ඉදිරි කටයුතු සිදු කිරීමේ හැකියාවක් පවතී. පස්වෙනි එක පිළිතුර පිළිතුර අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා
නන්දි සභානායක ලේකම් නන්දි ගරු අමචර අවර්ගලේ குறிப்பாக இன்று கேட்கப்பட்ட கேள்வி இந்த தோப்பூர் உப பிரதேச செயலகம் குறிப்பாக 2007 ஆரம்பிக்கப்பட்ட ஒரு பிரதேச செயலகமாக இருந்தாலும் இது ஒரு அரச கட்டடம் இல்லாமல் கணக்காலமாக இயங்க முடியாத ஒரு நிலைப்பாட்டில் இருந்தது. அந்த நேரத்திலே எங்களுடைய நல்லாட்சி காலத்தில் இதற்கான கட்டட வசதிகளை ஏற்பாடு செய்து அது போன்று தளபாட வசதிகளை ஏற்பாடு செய்து ஒரு கட்டடத்தை இனம் கண்டு அந்த கட்டடத்திலே இயங்குவதற்கான நடவடிக்கைகள் மேற்கொள்ளப்பட்டு அது இப்பொழுது இன்னும் ஒரு உப பிரதேச செயலகமாக இயங்கிக் கொண்டிருக்கின்றது. குறிப்பாக மூதூர் பிரதேச செயலகத்தை எடுத்துக்கொண்டால் பல ஜிஎன் டிவிஷன்களை கொண்ட ஒரு பிரதேச செயலகமாக காணப்படுகின்றது. ஆகையால் அங்கு வாழுகின்ற மக்கள் பல தூரத்திலிருந்து இந்த சேவையை பெறுவதற்காக கஷ்டப்பட வேண்டிய ஒரு சூழல் இருக்கின்ற காரணத்தினால் இந்த உப பிரதேச செயலகம் தர உயர்த்தப்படுமாக இருந்தால் பல பிரதேச அதாவது பல ஜிஎஸ் டிவிஷன்களைச் சேர்ந்த மக்கள் இலகுவாக அவர்களுடைய சேவைகளை பெற்றுக் கொள்வதற்கான வாய்ப்புகள் காணப்படுகின்றது. அந்த அடிப்படையிலே உங்களுடைய இந்த அரசாங்கத்தின் கீழே அதாவது எந்த காலப்பகுதியிலே இதை தரம் உயர்த்துவதற்கான நடவடிக்கைகளை எடுக்கப் போகின்றீர்கள் அல்லது எடுக்க மாட்டீர்களா என்பதை ஒரு தெளிவான முறையிலே விளக்கம் அளிக்க முடியுமா என்பதை நான் கேட்க விரும்புகின்றேன்.
பொதுவே கத்தோத் திரிகோணமலை டிஸ்ட்ரிக்டே பல பிராதேசிய லேகம் காரியாலயல விசேஷம் மத்தியில் கெட்டலு பிலிபந்தவ பகுதிக்கால சாகச்சாக்கரா விசேஷம் தோப்பூர் பிராதேசிய லேகம் உப காரியாலய விதிட்டு பவத்தாக நியாயம் சம்பந்தோ தினட்ட பவத்தாக நியாயம் சம்பந்தோ கெட்டலு பாதா அண்ணே நமூத் பொதுவே மத்தியில் அத்தின பிராதேசிய லேகம் காரியாலயம் டிஸ்ட்ரிக்டே மத்தியில் அத்தின கெட்டலு டிக்கு இவை தீயணும் கெசே வெத்தாத் ஏ பிலி பந்தவ உபத்துமா அஹப்பு ஹத்திரமி பஸ்னட லபாதுன்னு பிலி துராத் தெக்க அப்பி ஏ பிலி பந்தவ நெவத்து சாகச்சா கரமின் இதிரியதி புல்வாங் உபத்துமாலாக அதாசுத் அரகேன அப்பிட தோப்பூர் பிராதேசிய லேகம் காரியாலய தனட்ட உப்ப காரியாலயக்கு திருப்பவத்தேன் ஏ பிலி பந்தவ வித்யாத்மக சலஸ்மா சகாஸ்கால இதிரி கிராமார்கான புல்வாங்.
அதே போன்றுதான் என்னுடைய இரண்டாவது கேள்வி. குறிப்பாக இந்த தோப்பூர் உப பிரதேசம் சேலம் சம்பந்தமாக எல்லை நிர்ணயங்கள் செய்யப்பட்டிருக்கின்றன. அதே போன்று இது சம்பந்தமான அந்த கார்டு கிரியேஷன் செய்யப்படாதன் காரணமாகத்தான் இதை ஒரு பிரதேச சேலமாக தரம் உயர்த்த முடியாது என்பது சென்ற காலங்களிலே அரசாங்கத்தினால் சொல்லப்பட்ட விடயங்கள். ஆகையால் அந்த கார்டு கிரியேஷன் விடயங்களையும் அவதானித்து நீங்கள் சொல்லுகின்ற இந்த எல்லை நிர்ணயங்கள் விடயத்தையும் மீண்டும் ஒரு தரம் கவனம் செலுத்தி இந்த பிரதேச உப பிரதேச செயலகத்தை எப்படியாவது ஒரு பிரதேச செயலகமாக தரம் உயர்த்துவதற்கான நடவடிக்கைகளை எடுப்பதோடு திருவண்ணாமலை மாவட்டத்திலே குறிப்பாக கிண்ணியா பிரதேச செயலகமும் பல ஜிஎன் டிவிஷன்களை கொண்டு பல லட்சம் மக்கள் சேவைகளை பெறுகின்ற ஒரு பிரதேச செயலகமாக காணப்படுகின்றது. ஆகையால் அவ்வாறான பிரதேச செயலகங்களை இன்னும் ஒரு பிரதேச செயலகத்தை அதிகரிப்பதன் மூலம் நாளைக்கின்றேன் மக்கள் இலகுவான சேவைகளை பெறுவதற்கான வாய்ப்புகள் காணப்படுகின்றது. அந்த அடிப்படையிலே எதிர்காலத்தில் பிரதேச செயலகங்கள் அதிகரிக்கப்படுகின்ற பொழுது கிண்ணியா பிரதேச செயலகத்திலே இன்னும் ஒரு பகுதி பிரதேச செயலகமாக அதிகரிப்பதற்கான நடவடிக்கைகள் உங்களுடைய அரசாங்கத்திலே மேற்கொள்ளப்படுமா என்பதையும் இந்த இடத்திலே கேட்க விரும்புகின்றேன்.
கரு மந்திரிமா பிராதேசிய லேகம் காரியால் விசேஷங்க பிரதேசிய பிராதேசிய லேகம் காரியாலயல சேவக்கேங்க விசேஷ நிலதாரிங்கே எம்ஏ அடுபாடுகாங் ஸ்தான கரணாவுக்கு வார்த்தா வேணவா ஏ சம்பூர்ண கிரீம் சந்தா ராஜ்யம் ஏவனிட்டா வர்ஷ கட்டுவது பந்தவாகனியும் சிதுகரமி திபேனவா திருகோணமலை டிஸ்ட்ரிக்ட் வித்ராக்னவி நகின பலாத்தி போ பிராதேசிய லேகம் காரியாலய பிரச்சனை மத்தியுலா திபுன போகி காலே கெசேவெத்தாத் திரிகோணமலை டிஸ்ட்ரிக்டே மத்துவிலா திபின மே பிரச்சனை சம்பந்த விசேஷங்க திகட்டம் மத்து வச்ச ஜனதாவட்ட மத்து வச்சு கெட்டலு திபத்திபின இடம் கெட்டலு சம்பந்த ஹேம ஏ வகேம பொதுவே மத்துலா திபின கெட்டலு பிலிபந்தவ ஜனதாவட்ட அவச மெதிஹத்தியம கரக கணித்தி மே பிராதேசிய லேகம் காரியாலய மத்து வச்ச எம்ஏ மடுபாடுக்கம் பிரமாணியாக அப்பி அவபோதி திபேனவா ஏகனிசா விசேஷங்க பலாபுரத்தும் ஜனதாட் வடா சமீப சேவான் லபாதேன புல்வாங் தாக்ஷனே எத்துலு அனிகுத் மே சேஷ்ட பகசுகம் லபாதீம் சந்தா தோப்பூர் இத்ராக்னவே ரட்டே பொதுவே சியலு பிராதேசிய லேகம் காரியாலயல மே அவசகன பகசுகம் டிக லபாதேன ஏகனிசா ஏட அவசகன மெதிஹத்தியம கடினமிங் ரஜ்ய கட்டுவது கருமின் திபெனம ஒபத்துமா இதிரிபாத் கருப்பு அனிகுத் பிராதேசிய லேகம் காரியாலய சம்பந்த பிரச்சனை ஏ ஏ ஆக்கார மெதிஹத்தியமின் திபெனம அப்படி புல்வாங் இதிரியதி திரிகோணமலை டிஸ்ட்ரிக்டே விசேஷம் மகஜன் நியோஜித்த சீலும் தின ஆண்டு பாக்ஷே விபாக் சீலு தினத்தேக்க சாகச்சா கருமின் ஏ அவசகன் மெதி அத்தியம் உபத்துமாலாக யோஜனா தாஸ் சமக அவச கட்டுத்து கரான் உபத்துமால் அவச யோஜனாட்டிகள் லபாதின் ஏப்பில் வந்து அப்பி மெதி அத்தியம் கரான் இதிரிக்கால்
பிரசங்கஹத கரு எம் எஸ் அப்துல் வாஹித் மகதா குஷ்கர்ம பசம்பத் இடம் சக வாரிமார்க அமாத்தமாக
எசிமட்டும் கல்லூரி கருத்து நிகழ்வு சபாநகர் அவர்களே
மந்திரிமாக
பிரச்சனை ත්‍රිකුණාමලයේ වරායේ 2010 සිට 2024 දක්වා මෙහිමු ලාභ අලාභ එක් එක් වර්ෂය අනුව වෙන්වෙන වශයෙන් කොපමණද කියන එක මම කිහිපයක් සඳහන් කරන්නම්. ඉතුරු ටික මම සභාගත කරනවා. උදාහරණයක් හැට 2021 අවුරුදු 21 දී මිලියන 111ක් පාඩු ලැබුවා. 2022 දී සිට 2024 දක්වා ලාභයක් තමයි වාර්තා වෙන්නේ. 2022 දී 1176ක්, 2023 දී 479ක්, 2024 දී 926ක් ආදී වශයෙන් මම ඒ කොටස පිළිතුර සභාගත කරනවා. රෝමන් දෙක ත්‍රිකුණාමලය වරායේ ඉතිවිච්ච දැටි කිසියම් සමාගමකට බදු දීලා තියෙනවද කියන එක, වරාය අධිකාරිය සත්තු කිසිම දැටියක් පෞද්ගලික සමාගමක් වෙත බදු දීලා නැහැ. නමුත් ඇතුළත වරායේ තියෙන වෙජිටබල් ජෙටි කියන එක සංචාරක ආකර්ෂණය ලැබෙන විදිහට අලංකරණ කටයුතු අලංකරණය හා සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා නැගෙනහිර පළාතේ සංචාර කාර්යාංශය වෙත තාවකාලික පදනමක් මත කෙටි කාලිනව බදු දීලා තියෙනවා. රෝමන් 3 අදාළ නැහැ, මොකද සමාගමකට බදු දීලා නැති නිසා. 4 රෝමන් 4 ඊයේ සමාගම විසින් ගෙවිය යුතු බදු ගෙවනවාද කියන එක 2025 නොවැම්බර් මාසයේ ඉඳලා 2026 පෙබරවාරි මාසය දක්වා වෙන මාසික බදු මුදල හැරෙන්නට අනිත් සියලුම බදු මුදල් ඒ ආයතන විසින් ගෙවලා තියෙනවා. පස්වෙනි එක 2025 සිට 2026 දක්වා එම ගෙවීම් සම්බන්ධ තොරතුරු එක් එක් වර්ෂය අනුව සඳහන් කරන්න පුළුවන්. 2024 සැප්තැම්බර් මාසයේ සිට දෙසැම්බර් 16 දක්වා බදු කුලිය 104ක්, ඒ සඳහා වන සමාජ ආරක්ෂණ බද්ද 10,256ක්, 18% වැට් බද්ද 73,846ක්, මුළු එකතුව හාල් රක්ෂ 84,102ක්. 2025 දී මිලියන 1.2ක් සමාජ ආරක්ෂණ බද්ද 32,051ක්, 18% වැට් බද්ද 232,769ක්, ඒ අනුව 512,820,820ක්. පළවෙනි එක වරාය සම්පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් රජයේ හිමිකාරීත්වය තියෙන ගැටි හෝ පර්යන්ත තිබෙනවද කියන එක, ඔව්. ඊළඟට 7 වෙනි ප්‍රශ්නය මේ වැටි පර්යන්ත කවරේද කියන එක, අශ්‍රොප් ගැටිය, පරණ ගැටිය, කස්ටම් ගැටිය කියලා තියෙනවා, ඒක භාවිතා කරන්න නැහැ. වෙජිටබල් ගැටිය එකක් භාවිතා කරන්නේ නැහැ. තෙල් ගැටිය, ITA ගැටිය, ලංකා පාලම ඒ භාවිතා කරන්නේ නැහැ. මඩ්කෝ ගැටිය, ටවුන් ගැටිය, මුතුර් ගැටිය ආදී වශයෙන් විස්තර ටික තියෙනවා. ඒ වගේම 7 වෙනි ප්‍රශ්නය අහන්නේ ත්‍රිකුණාමලය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් පවතින සැලසුම් කවරේද කියන එක. සමස්ත වරාය සම්බන්ධයෙන් මාස්ටර් ප්ලෑන් එකක් ක්‍රියාත්මක වෙනවා. මේ මාස්ටර් ප්ලෑන් එක අනුව ත්‍රිකුණාමලය වරා සඳහා වන සැලැස්ම මම සභාගත කරනවා.
පළවෙනි අතුරු ප්‍රශ්නය අහන කතානායකතුමනි, ගරු ඇමතුමනි, ත්‍රිකුණාමලය ආශ්‍රිතව ක්‍රියාත්මක වන ප්‍රධාන සමාගම් දෙකක් තමයි ප්‍රීමා සහ ටෝකියෝ සිමෙන්ට් කියන සමාගම් දෙක. ඔවුන් ආර්ථික වශයෙන් විශාල දත්තමක් දරනවා දිස්ත්‍රික්කයටත් රටටත්, විශාල රැකියාස්ථා ප්‍රමාණයක් සපයනවා. අපි අගය කරනවා ඒ කාර්යභාරය. නමුත් අමාත්‍යතුමනි, වරාය වෘත්තීය සමිතිය ඇතුළු යම් ප්‍රජාවකෙන් චෝදනාවක් තිබෙනවා ත්‍රිකුණාමල වරායට අයවියුතු වරාය බදු හාබටනේජ් මෙම සමාගම් දෙක ආරම්භයේ සිටම මේ දක්වා ගෙවා නැති බව, මෙම සමාගම් දෙක නිරත වන ව්‍යාපාර කටයුතුවලට සමාන ව්‍යාපාර කටයුතුවල නිරත වන අනෙකුත් සමාගම් විශේෂයෙන්ම හම්බන්තොට වරාය සහ කොළඹ වරාය තුළදී මෙවැනි ආකාරයෙන් ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපාර කටයුතු කරන සමාගම් මෙම ගාස්තු ගෙවනවා. නමුත් ත්‍රිකුණාමල වරාය තුළදී මෙම ටෝකියෝ සිමෙන්ට් සහ ප්‍රීමා කියන ආයතන දෙක වරායට අය වේ යුතු හාබටනේජ් එක නැත්නම් වරාය ගාස්තු ආරම්භයේ සිටම ගෙවා නැති බව මේ කරන චෝදනාවක් තිබෙනවා. මේක සත්‍යතාවයක් තිබෙනවද? නොයසනම් එහෙම බදු ගෙවීමක් ඔවුන් කරනවද? එහෙම නොගෙවන්නේ නම් ඒවා අය කර ගැනීමට හැකියාවක් තිබෙනවද? එහෙම ඒ අය කර ගැනීමට කටයුතු කරනවද කියන එක දැනගන්න කැමතියි.
ගරු අමාත්‍යතුමා, ගරු මන්ත්‍රීතුමනි, මේ ලැබිලා තියෙන තොරතුරු වලට අනුව එවැනි බදු ගෙවීමක් නොගෙවීමක් සම්බන්ධයෙන් වාර්තා වෙන්නේ නැහැ. කොහොම වුණත් ඔබතුමා සඳහන් කරා වගේ මම අදාළ නිලධාරීන්ගේ පිළිබඳ විමසීමක් කළා. එහෙම නොගෙනවා නම් මොනවාද හේතු විශේෂ හේතුවක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් සහ ඒ අවශ්‍ය පියවර ගන්නවා.
ගරු මන්ත්‍රීතුමා
ස්තුතියි.
ප්‍රශ්න අංක 9 ගරු රුවන් විජේවීර මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමියගේ ඇසීමට
ප්‍රශ්න අහනවා ගරු කතානායකතුමනි.
ගරු නියෝජ්‍ය
අමාත්‍යතුමනි ගරු කතානායකතුමනි පිළිතුරු සපයනවා. ප්‍රශ්න අංක A1 දැනට 2019 වසරේදී පාසල් ක්‍රීඩා පුහුණු කරවන් ලෙස බඳවාගත් ප්‍රමාණය 3888 දෙනෙක් වෙන. ඒ වගේම තමයි එතුමාගේ දෙවෙනි ප්‍රශ්නය මේ සඳහා බඳවා ගැනීම සඳහා අධ්‍යාපන සුදුසුකම් සහ කායික සුදුසුකම් දෙකක් තියෙනවා ක්‍රීඩා පුහුණු කරවන් නිසා. අධ්‍යාපන සුදුසුකම් ගත්තොත් එහෙම සාමාන්‍ය පෙළ දෙවරකට නොවැඩි වාර ගණනකදී සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂාව ඇතුළත් විෂයන් 6ක් සමත් වී තිබීම. ඒ වගේම වෘත්ති සුදුසුකම් කීපයක් තියෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශ මගින් පවත්වන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරඟ, ඒ වගේම තමයි කලා ක්‍රීඩා තරඟ, ඒ වගේම ක්‍රීඩා පනත යටතේ ලියාපදිංචි ක්‍රීඩා සංගම් මගින් පවත්වන ක්‍රීඩා තරඟ හෝ ජාතික ශිෂ්‍ය බට බලකායේ තනතුරු දැරීම කියන මෙන්න මේ අවස්ථා සහ ස්ථාන ලබා ගැනීම මගින් මෙම වෘත්ති සුදුසුකම් තියෙන්නේ වෙනවා. ඒ වගේම තමයි ගරු මන්ත්‍රීතුමනි කායික සුදුසුකම් ලෙස සෑම අපේක්ෂකයෙක්ම ලංකාවේ ඕනම් ප්‍රදේශයක සේවය කිරීමේ සුදුසු ශාරීරික හා මානසික තත්ත්වයෙන් සිටිය යුතු වෙනවා. ප්‍රශංග 3 මෙම ක්‍රීඩා පුහුණුකරුවන්ගේ කාර්යභාරය ගැන අහන්න එතුමා. පුහුණුකරු තනතුර 90 කීපයක් තියෙනවා. එතෙන්දී පාසල් සිසුන්ගේ ක්‍රීඩා දක්ෂතා වර්ධනය කිරීම, ඒ වගේම උදෑසන ශාරීරික සුවතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ඊට අමතරව අධ්‍යාපන ගුරු භවතාට අදාළ සහයෝගය ලබා දීම, පාසලේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ඒ සම්බන්ධ පවරණ රාජකාරී, ක්‍රීඩා භාර ආචාර්යවරයා හෝ ශාරීරික අධ්‍යාපන ගුරුවර භවතා විසින් පවරණ ලද රාජකාරී වලට සහාය වීම, නිවාසාන්තර ක්‍රීඩා උත්සව, ක්‍රීඩා පුහුණු වීම සඳහා පාසල් දරුවන්ගේ සහභාගිත්වය වැඩි කිරීම සඳහා සුදුසු වැඩසටහන් පාසල ක්‍රියාත්මක කිරීම සහ විදුහල්පතිවරයා විසින් පවරනු ලබන අනෙකුත් රාජකාරී කටයුතු ඉටු කිරීම. ප්‍රශ්නාංක 4 දැනට සේවයෙන් යුත් ක්‍රීඩා පුහුණුකරුවන්ගේ සංඛ්‍යාව 2981 කි ආ අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා
ස්තුතිවන්ත වෙනවා ගරු කතානායකතුමනි නියෝජ්‍ය අමාත්‍යතුමාගේ ඒ පිළිතුර සම්බන්ධයෙන්. විශේෂයෙන්ම ගත්තොත් එම මේ ක්‍රීඩා පුහුණුකරුවන් බඳවා ගැනීමේදී ඔවුන් 3888ක් බඳවාගෙන තිබෙනවා. ඒ බඳවා ගැනීමේ සුදුසුකම් ලෙස අධ්‍යාපන සුදුසුකම් ලෙස සාමාන්‍ය පෙළ විභාගය දෙවරකට නොවැඩි වාර ගණනකදී සමත් වීම තමයි දක්වලා තියෙන්නේ. දැන් මේ වෙනකොට ඉන්න සංඛ්‍යාව ගත්තොත් එම ක්‍රීඩා පුහුණුකරුවන් 2981ක් වගේ තමයි දැනට ක්‍රීඩා පුහුණුකරුවන් ඉන්නේ. මේ ක්‍රීඩා පුහුණුකරුවන්ගේ කාර්යභාරය ගැන නියෝජ්‍ය අමාත්‍යතුමා පැහැදිලි කරා. මෙතන තියෙන ගැටලුව තමයි ගරු කතානායකතුමනි මේ රාජකාරී ස්වභාවය ගත්තොත් මේ ක්‍රීඩා පුහුණුකරුවන්ගේ අද වෙනකොට මේක වෙනස් වීමකට ලක් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ ක්‍රීඩා පුහුණුකරුවන් අනධ්‍යයන කාර්ය පාසලක අනධ්‍යයන කාර්යභාරයේ ඉඳලා අධ්‍යයන කාර්යභාරය දක්වා පරාසයක යම් යම් කාර්යභාරයන් ඒ තැන්වලට සාපේක්ෂව සිදු කරනු ලබනවා. ඒ වගේම තමයි මේගොල්ලන්ගේ ගත්තොත් මේ බඳවා ගැනීමේ සුදුසුකම් ලෙස සාමාන්‍ය පෙළ තමයි තියෙන්නේ. නමුත් මේ වෙනකොට මේ යම් කණ්ඩායමක් මේ කොටසේ ඉන්න ක්‍රීඩා පුහුණුකරුවන් අතරින් යම් ප්‍රමාණයක් සාමාන්‍ය පෙළේ සුදුසුකමේ ඉඳලා උපාධිය සහ ඊටත් සමහරලාට ඉක්මවා ගියපු සුදුසුකම් සපුරාගත් ප්‍රමාණිකුත් ඉන්නවා. ඒ නිසා මේ කණ්ඩායමට අපේක්ෂාවක්, ඒ වගේම තමයි ඔවුන් අපේක්ෂා කරනවා ඔවුන්ගේ වෘත්තීය භාවය. ඔවුන්ගේ වෘත්තිකභාවය සංවර්ධනය කරගෙන විශේෂයෙන්ම කොටසක් අපේක්ෂා කරනවා ගුරු සේවයට. ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව හරහා ගුරු සේවයට අන්තර බැඳෙන්නත් අපේක්ෂාවක් තියෙන කණ්ඩායමක් ඉන්නවා. මම නියෝජ්‍ය අමාත්‍යතුමාගෙන් අහන ප්‍රශ්නේ තමයි මේ ඉන්න ක්‍රීඩා පුහුණුකරුවන්ගේ වෘත්තිකභාවය සංවර්ධනය කරලා අධ්‍යාපන පද්ධතියට ඵලදායීව භාවිතයට ගැනීම සඳහා, උපයෝජනය කර ගැනීම සඳහා මේ ක්‍රීඩා පුහුණුකරුවන්ගේ වෘත්තිකභාවය සංවර්ධනය කිරීම සඳහා තිබෙන සැලසුම කුමක්ද කියන කාරණා තමයි මම ඔබතුමාගෙන් අහන්න කැමතියි.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි ස්තුතියි ප්‍රශ්නය සම්බන්ධයෙන්. ඇත්තටම අපි මෙම ක්‍රීඩා පුහුණුකරුවන්ගේ සේවය සම්බන්ධයෙන් අපි අදහසක් තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් එහෙම ලංකාවේ ජාතික පරිසාධන මට්ටමේ ක්‍රීඩකයන් සැලකිලි සංඛ්‍යාවක් බිහි කරලා තියෙනවා මේ ක්‍රීඩා පුහුණුකරුවන්ගේ පුහුණුකාරීත්වය යටතේ. ඒ වගේම තමයි ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකාවන් ප්‍රමාණයක් සැලකිය යුතු ප්‍රමාණයක් බිහි වෙලා තියෙනවා. ඒ නිසා මෙම ක්‍රීඩා පුහුණුකරුවන්ගේ සේවය අපි ඇගේමට ලැක්විය යුතුයි. එතෙන්දී එක කාරණාවක් තමයි ගුරු සේවයට ඇතුළත් වීම සඳහා. මේ වෙනකොට අපි මෙම ක්‍රීඩා පුහුණුකරුවන් සමග සාකච්ඡා වට කීපයක් පවත්වලා තියෙනවා. එතකොට මෙතන ඉන්න ප්‍රමාණය සැලකිය යුතු පිරිසක් ඔබතුමා සඳහන් කළා වගේ උපාධිය සපුරාගෙන තියෙනවා. එතකොට ඌන සේවා කොටස යටතේ මෙවර පවත්වන උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා මෙම කොටසෙන් සැලකිය යුතු ප්‍රමාණයකට ඉඩ කටයුතු විවර වෙනවා. ඒක සුබදායක කටයුත්තක්. ඒ වගේම තමයි විශේෂයෙන්ම ගත්තොත් එහෙම මෙම ක්‍රීඩා පුහුණුකරුවන්ගේ අඛණ්ඩ වෘත්තීයමය වැඩි දියුණු කිරීම CPD කියලා අපි කියන්නේ. ඒ සඳහා අපි නිශ්චිත වැඩ පිළිවෙළක් කීපයක් තීරණය කරලා තියෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එකතුව. එකක් තමයි අපි මෙම ක්‍රීඩා පුහුණුකරුවන් විශේෂයෙන්ම පුහුණුකරුවන් සහ විනිශ්චයකරුවන් ලෙස පුහුණු සැසිවලට නිශ්චිත කාලවල නිශ්චිත කාලරාමුවල් තුල ඉදිරිපත් කිරීම, විදේශ පුහුණු අවස්ථා ලබා දීම, ඒ වගේම තමයි මෙම ක්‍රීඩා පුහුණුකරුවන් විශේෂයෙන්ම පර්යන්ත පාසල්වලදී විශේෂ කටයුත්තක් ලෙස මැදිහත් වීම කරනවා. විශේෂයෙන්ම ක්‍රීඩා ගුරුවරු නැති පාසල්වල මෙම පුහුණු කටයුතු කරන්නේ ක්‍රීඩා පුහුණුකරුවන්. ඒ නිසා අපි පාසල් පොකුරක් ලෙස අරගෙන මේ පොකුරට අදාළව පුහුණුකරුවන් යෙදවීම සඳහාත් අපි ඉදිරියේදී කටයුතු ක්‍රියාමාර්ග කරනවා. ඒ වගේම තමයි එක ක්‍රීඩාවක් ගත්තොත් යම්කිසි නිශ්චිත ක්‍රීඩාවක් ගත්තොත් ඒ සම්බන්ධ විශේෂත්වභාවයක් ඇති කරන්න මේ ක්‍රීඩා පුහුණුකරුවන්ට අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වෘත්තීයභාවය සුරකීම සඳහා ලොකු වැඩපිළිවෙලක් අපි ඉදිරියේදී ක්‍රියාත්මක කිරීම බලාපොරොත්තු වෙන ක්‍රීඩා අමාත්‍යාංශ සහ ඒකාබද්ධ කමිටුවක් මාර්ගයේ.
ගරු මන්ත්‍රීතුමා, සුදුසුන්ත වෙනවා ඒ පැහැදිලි පිළිතුර ලබා දීම සම්බන්ධව. මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ වෙන්නේ නියෝජ්‍ය අමාත්‍යතුමනි, දැන් ක්‍රීඩා පුහුණුකරුවන්ගේ වෘත්තිකභාවය සංවර්ධනය කරනකොට ඒ වෘත්තිකභාවයත් එක්ක අපි දන්නවා ක්‍රීඩා පාසලේ ක්‍රීඩාව සංවර්ධනය, ඒ වගේම සිසුන් තුළ මේ ක්‍රීඩා කුසලතාවයන් සංවර්ධනය කිරීම සම්බන්ධව ක්‍රීඩා පුහුණුකරුවන් සහ ක්‍රීඩා ගුරුවරුන් වගේම ඒ පාසල් පද්ධතිය ඇතුලේ තියෙන භෞතික සම්පත්වල ප්‍රමාණාත්මක බව සහ ඒවා විෂමතාවයකින් තොරව බෙදී යාමේ අවශ්‍යතාවය ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා විශේෂයෙන් අපේ රටේ ගත්තොත් මේ ක්‍රීඩාව සම්බන්ධව පාසල් පද්ධතිය තුළ භෞතික සම්පත් සංවර්ධනය කිරීම සඳහා තිබෙන සැලසුම සම්බන්ධව ඔබතුමාගෙන් දැනගන්න කැමතියි.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, ස්තුති ප්‍රශ්න සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීතුමනි. ඔව්, විශේෂයෙන්ම අපි අඳුනගත කාරණාවක් තමයි භෞතික සම්පත් බෙදී යාමේ ගැටලුවක් තියෙනවා. ඒක අපි අඳුනගෙන තියෙනවා. විශේෂයෙන් ක්‍රීඩා සම්බන්ධයෙන් මේක සුවිශේෂීව බලපානවා. එක කාරණාවක් තමයි ක්‍රීඩා පිටි සම්බන්ධයෙන් මේ අවුරුද්දේ අපි හැම දිස්ත්‍රික්කයකම පළාත් පාසල් 3ක් සහ ජාතික පාසලක් මේ සියලුම ලංකාවම ආවරණය වෙන පරිදි සියලුම දිස්ත්‍රික්කවල පළාත් පාසල් 3ක අවම වශයෙන් 400 මීටර් 400 දක්වා තියෙන ක්‍රීඩා පිටි 3ක් වර්ධනය කරනවා. එක ජාතික පාසලක අවම වශයෙන් ක්‍රීඩා අපි කියන 400 ක්‍රීඩා ට්‍රැක් එකක් තියෙන ක්‍රීඩා පිටි සංවර්ධනය කරන මේ අවුරුද්ද තුලම. එතකොට මේ සියලු දිස්ත්‍රික්ක වල පර්යන්තයේ සහ අනෙකුත් ප්‍රදේශ වලට බෙදී යාම මේ භෞතික සම්පත් වල බෙදී යාම ගැටලුවට යම් කිසි විසඳුමක් ලැබේ කියලා අපි මුල් වටේදී හිතනවා. නමුත් මේක අපි ප්‍රමාණවත් කියලා හිතන්නේ නැහැ. අපි ඉදිරියේදී මේ සංවර්ධන ක්‍රියාදාම ඉදිරියට ගෙන යන බලාපොරොත්තු වෙන මේ ක්‍රීඩා පිටි සංවර්ධනය කිරීම නිශ්චිත නිර්ණායකමත් තමයි කරන්නේ. නිකම්ම ක්‍රීඩා පිටියක් නෙමෙයි මේක. ක්‍රීඩා අමාත්‍යාංශ මගින් සැලසුම් කරලා අධ්‍යාපන අමාත්‍යාංශයට එවන නිර්ණායක මත කරන දෙයක්. ඒ නිසා මේක විද්‍යාත්මක විදිහට තමයි මේ ක්‍රීඩා පිටි සංවර්ධන සිද්ධ වෙන්නේ. අනිත් කාරණාව තමයි ගරු කතානායකතුමනි, ක්‍රීඩා පාසල්. දැන් ක්‍රීඩා පාසල් 17ක් තියෙනවා. නමුත් අපි සමහර ක්‍රීඩා පාසල් අපි විමර්ශනය කරායින් පස්සේ අපිට තේරෙන කාරණාව තමයි මේකේ තියෙන මූලික අරමුණ ඉෂ්ට වෙනවද නැද්ද කියන කාරණාව. ඉතින්දී අපි සියලු ක්‍රීඩා පාසල් මූලික අරමුණට ඉෂ්ට වෙන ආකාරයට සංවර්ධන කිරීම, විශේෂයෙන්ම පෝෂණ වැඩසටහනක් තියෙනවා, කාලසටහන් වෙනස්, ඒ වගේම තමයි පුහුණු කරන්න අවශ්‍යයි. ඒතොර පුහුණු කරුවන් සහ ක්‍රීඩා ගුරුවරුන් බඳවා ගැනීම සඳහා අපිට දැන් අවස්ථාවක් තියෙනවා. විශේෂයෙන්ම ක්‍රීඩා ගුරුවරුන් මෙවර මේ අවුරුද්ද අවසන් වෙද්දී අපිට බඳවා ගන්න පුළුවන් ගුරු අධ්‍යාපන විද්‍යාපීඨවලින්. එතකොට ක්‍රීඩා ගුරුවරුන්ගේ අවශ්‍යතාවය අමුසෙ මට්ටමක අපිට වැඩි යැත්වීමක් කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් තව දුරටත් මේක වර්ධනය කිරීම සඳහා අපි ක්‍රීඩා අමාත්‍යාංශ එකතුව වැඩිපුර අඩු ගන්න එක දිස්ත්‍රික්කයක එක පාසලක්වත් ක්‍රීඩා පාසලක් ලෙස සම්පූර්ණ ලෙස දියුණු කිරීමේ හැකියාවන් සොයා බලනවා. ලබන අවුරුද්ද වෙද්දී දිස්ත්‍රික් හැම එකම පරිපූර්ණ ක්‍රීඩා අවශ්‍යතා සපුරා ගත හැකි ක්‍රීඩා පාසලක් දිස්ත්‍රික්කයට එකතු කිරීම තමයි අදහස් වෙන්නේ. මේක තමයි දැනට තියෙන යටිතල පහසුකම් සම්බන්ධයෙන් නිශ්චිතව අපි කරන ක්‍රියාදාමයේ. බොහොම ස්තුතියි.
ප්‍රශ්න අංක 10 ගරු ආර්.ජී. විජේරත්න මහතා විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි මම ප්‍රශ්නය අහනවා.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා
ප්‍රශ්න අංක 1A1 හඟුරංකිත තානායම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට අයත් තානායම් 37 එකක් වන බැවින් එය අමාත්‍යංශ විෂයපතේට අයත් වේ. අංක 2 තානායම් සඳහා සිදුකරන ලද ශිෂ්‍ය පරීක්ෂාවන්හිදී නීති විරෝධී කටයුතු සිදුවන බව අනාවරණය වී නොමැත. අංක 1 ජයලත් මුදියන්සලාගේ ජයලත් බණ්ඩාර දිසානායක මහතා. අංක 2 අධ්‍යක්ෂ මණ්ඩල තීරණ 2008 මැයි මාස 13 සහ අමාත්‍යංශ ලේකම්ගේ 2008 මැයි 26 දින ඇති අනුමැතිය මත බදුකරුවන් ගෙන්වා කරන ලද සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව තානායම බදු දී ඇත. අංක 3 ගිවිසුම අංක 54 යටතේ 2008 අප්‍රේල් පළමු දින සිට 2018 මාර්තු 31 දක්වා ගිවිසුම් අංක 157 යටතේ 2018 අප්‍රේල් පළවෙනි දින සිට 2020 මාර්තු 31 දක්වා ගිවිසුම් අංක 190 යටතේ 2020 අප්‍රේල් 1 සිට 2028 මාර්තු 31 දක්වා අංක 4 නිකේතන කළමනාකරණයේ අංශයේ නිලධාරීන් වරින් වර බදු පදනම මත දෙන ලද තානායම් සඳහා ශේෂ්ඨ පරීක්ෂාවන් සිදු කරන අතර එහිදී තානායමක් පවත්වාගෙන යාමේදී ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට අනුමත මාර්ගෝපදේශ මත පවත්වාගෙන යනවාද යන්න පරීක්ෂා කරනු ලබයි. එහිදී පවතින අඩුපාඩු පෙන්වා දී ඒවා සියල්ල සම්පූර්ණ කර දේශීය සංචාරකයින්ට නවාතැන් ලබා ගත හැකි අයුරින් ඉතාමත් ඵලදායී ආකාරයට පවත්වාගෙන යන ලෙස තරයේ උපදෙස් දෙනු ලබයි. තවද මෙම තානායම් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි කර ඇති බැවින් තානායමේ වාර්ෂික ආදායමෙන් 1% මුදලක් සංචාරක සංවර්ධන බදු මුදල් ලෙස අය කර ගන්නා බැවින් එමගින්ද සංචාරක සංවර්ධනය සඳහා දායකත්වයක් ලබා ගනි. ඈ අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි නියෝජ්‍ය ඇමතිතුමාගේ පිළිතුරට සම්බන්ධයෙන් බොහොම ස්තුතිවන්ත වෙනවා. ඔබතුමාගේ පිළිතුර අනුව එක දිගට අවුරුදු 28ක කාලයක් තමයි එකම පුද්ගලයෙක් මේ තානායමේ බදුකරු වශයෙන් කටයුතු කරලා තියෙන්නේ. තවදුරටත් පැහැදිලි කරනවා නම් මේ ජයලත් බණ්ඩාර දිසානායක කියලා කියන්නේ හඟුරංකිත ආසනේ සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායකවරයා. ඒ විතරක් නෙමෙයි අපි කවුරුත් දන්න ඉතිහාසයේ හඟුරංකිත ඡන්ද වැසීම එහෙමත් නැත්නම් හඟුරංකිත ආසනේ භීෂණය ක්‍රියාත්මක වුණ කේන්ද්‍රස්ථානය තමයි මේ හඟුරංකිත තානායම කියලා කියන්නේ. ඒකට සාක්ෂි දරනවා මීට අවුරුදු 21කට පෙර ආර්තුව මේ පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකට පිළිතුරු දුන්න ජේරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා සඳහන් කරපු පිළිතුරේ මේ විදිහට සඳහන් වෙනවා. තානායම අවිධිමත්ව පාලනය කරන බව සංචාරක මණ්ඩලය විසින් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව එය විධිමත් පරිදි වැඩි දියුණු කළ යුතු බව තානායම් කරුට දන්වා තිබෙන අතර එතෙක් 2005 වසර සඳහා මත්පැන් බලපත්‍රයේ නිර්දේශ නොකිරීමටද තීරණය කර ඇත. දුර්වල පරිපාලනය යන කාරණා මත තානායමේ බදු ගිවිසුම අවලංගු කිරීම සංචාරක මණ්ඩලයේ අරමුණ වී පවතී. ඒ සම්බන්ධව තිබෙන නීතිමය හැකියාව පරීක්ෂා කරගෙන යනු ලැබේ. මෙයින් පැහැදිලි වන්නේ ගරු ඇමතිතුමනි මීට කලින් ඉතාමත් අවිධිමත් ආකාරයට මේක පවත්වාගෙන ගිහිල්ලා තියෙන කියන එක තමයි. ඒ නිසා ඒ වගේම තමයි මේක දැනටත් රාබලපත්‍රයක් නිකුත් කරලා තියෙනවා. නමුත් මේ ආසන්නයේ ප්‍රසිද්ධ බාලිකා පාසලක් තියෙනවා. ඒ නිසා මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය වන්නේ මෙවැනි අනීතික ආකාරයට පවත්වාගෙන යන මේ තානායම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන්නේ නැද්ද කියන එක.
ගරුණීය ජමාත්තුමා.
ගරු කතානායකතුමනි, මා මුලින් සඳහන් කර පරිදි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සතුව තානායම 37ක් තිබෙනවා. කලින් කලට අපේ නිලධාරීන් මේවාට ශේෂ්ඨ චාරිකාවල නිරත වෙනවා. ඉතින් පසුගිය ශේෂ්ඨ චාරිකාව අවස්ථාවේදී මේ ස්ථානයේ සම්බන්ධයෙන් ගැටලුවක් මතුවෙලා නැහැ නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන්. නමුත් ගරු මන්ත්‍රීතුමන් සඳහන් කරන පරිදි මේ පාර්ලිමේන්තුවේම වසර ගණනාවකට පෙර එවකට හිටපු ඇමතිවරයේ සඳහන් කරලා තිබෙනවා ඒ පිළිබඳව කටයුතු කරමින් ඉන්නවා, නීති කටයුතු කරන්න කියන එක. ඒ පිළිබඳව අපිට සොයා බලන්න පුළුවන්. නමුත් ඒක එහෙම වෙලා නැහැ කියන එක දැන් පැහැදිලි. ඉතින් අපි බලයට පත් වෙනකොටත් මේ ගිවිසුම 2024 ඉඳලා 28 වෙනකන් නැවත මේ ගිවිසුමට එළඹිලා තිබෙනවා. නමුත් යම්කිසි අනීතික නීති විරෝධී ක්‍රියාවන් සිද්ධ වෙනවා නම් ඒ පිළිබඳව සංචාරක සංවර්ධන අධිකාරියේ තියෙන නීති රෙගුලාසි අනුව අපිට කටයුතු කරන්න පුළුවන්. ඒ පිළිබඳව අපි මැදිහත් වෙන්න කටයුතු කරනවා.
ගරු මන්ත්‍රීතුමා.
ස්තුතියි. ඒ වගේම දෙවනි අතුරු ප්‍රශ්නය තමයි මෙවැනි රටේම තියෙන තානායම් වල විධිමත් නීතිමය කළමනාකරණ පද්ධතියක් යටතේ මිල ගණන් යටතේ තානායම් පවත්වගෙන යනවා. නමුත් අපි කවුරුත් දන්න දේ තමයි මෙයින් පරිබාහිරව විශේෂයෙන් නුවරලේ දිස්ත්‍රික්කයේ වගේ ගත්තහම විවිධ ස්ථානවල විවිධ මිල ගණන් යටතේ මේ මත්පැන් නිකුත් කිරීම සිද්ධ වෙනවා. එතකොට ඔබේ අමාත්‍යාංශයේ විදිහට මේ සම්බන්ධයෙන් ඉදිරියට ගන් ලබන ක්‍රියාමාර්ග කවරේද?
ගරුණීය ජමාත්තුමා.
ගරු කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමා සඳහන් කරන කාරණේ සත්‍යයක් තිබෙනවා. විශේෂයෙන් අපි දන්නවා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විදිහට අපි නිර්දේශයක් තමයි නිකුත් කරන්නේ එක්සයිස් ඩිපාර්ට්මන්ට් එකට ඒගොල්ලන්ට අවශ්‍ය මත්පැන් බලපත්‍ර නිකුත් කරන්න. නමුත් උද්ගත වෙලා තියෙන තත්වයක් තමයි මන්ත්‍රීතුමා සඳහන් කරන පරිදිම විශේෂයෙන් මේ නීත්‍යානුකූලව රජයේ බලපත්‍ර ලබාගෙන මත්පැන් වෙළඳාම සිදු කරන අය ඉන්නවා. ඒ වගේම නීති විරෝධී ලෙස, එමත් නැත්නම් නිසි බලපත්‍රයක් නොමැතිව මත්පැන් අලෙවි කරන අය විශේෂයෙන් මේ සංචාරක කලාප තුළ විශාල වශයෙන් ඉන්නවා. ඉතින් එහිදී සිදුවන්නේ ඇත්තටම රජයට අයවිය යුතු ගාස්තුවක්, ඒ වගේම බදු විශාල ප්‍රමාණයක් අහිමිවීම. ඉතින් ඒ පිළිබඳව අපි අමාත්‍යතුමාත් සමග, විශේෂයෙන් මුදල් ඇමතිතුමාත් සමග සාකච්ඡා කරලා ඉදිරියේදී මේ සංචාරක කලාපවල ඉන්න විශේෂයෙන් මේ ශිෂ්‍යයට අදාළව ව්‍යාපාර කරන අයට නිසි ගාස්තු බදු අය කරමින් බලපත්‍ර නිකුත් කරන්න අපි කටයුතු කරන්න වැඩ කටයුතු සිදු කරනවා.
දෙවෙනි වටේ ප්‍රශ්නාංක 1 ගරු සිවඥානම් සීදරන් මහතා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට. ගරු සංවිධායකතුමා, විපක්ෂයේ සංවිධායකතුමා.
ගරු කතානායකතුමනි, ගරු සිවඥානම් සීදරන් මන්ත්‍රීතුමා වෙනුවෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් අහනවා.
ගරු අමාත්‍යතුමා,
කතානායකතුමනි සභාගත කරනවා.
ප්‍රශ්නාංක 2 ගරු වෛද්‍ය පద్මනාදම් සත්‍යලිංගම් මහතා කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමාගේ ඇසීමට.
මාස්කින් ද ප්‍රශ්න.
ගරු
කතානායකතුමනි, සති දෙකක් කල්ලිලා හිටිනවා.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 27-2 යටතේ ගරු විපස්සනායකතුමා ඔබතුමාගේ රීති ප්‍රශ්නය.
දෙවෙනි ස්තුතිය ඔබතුමා මට අවස්ථාව ලබා දීම ගැන. මම ස්ථාවර නියෝග අංක 92 2A යටතේ 2 ඒ වගන්ති 3 යටතේ තමයි මම මේක ඉදිරිපත් කරන්නේ. ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම මේ සභාවට මේ වන විටත් ලක්විජය බලාගාරය සඳහා ගල්ලඟුරු සමාගම විසින් ගල්ලඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය 2025-2026 වාරය සඳහා ගල්ලඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව ඉදිරිපත් කරලා තිබෙනවා. විශේෂයෙන් මම ඔබතුමාට සඳහන් කරන්න කැමති මේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ ස්කින් මේ කවුල් ඇන් ශබ්ද ඒව ටික මේ මං ඉදිරිපිට කියන මං ඒවෙන් උපුටලා දක්වන්නේ. ගරු කතානායකතුමනි, මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයින් පස්සේ ඒවගේම පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ටත් මේක පිටපත් හැටියට ලබා දුන්නයින් පස්සේ ඇත්ත වශයෙන්ම මේ වාර්තාවට තවත් කරුණු කාරණා ඇතුළත් කරමින් මීට පෙර සිදුණු ගල්ලංගුරු ක්‍රියාදාමයන් පිළිබඳව අලුත් කරුණු කාරණා ඇතුළත් කිරීම හිතන්නේ ඒක සදාචාර සම්පන්න නැහැ. හැබැයි ඒ පෙර කාරණා පිළිබඳවත් ඒවා විමර්ශනය කරලා වෙනම සාකච්ඡාවකට භාජනය කිරීම තමයි සුදුසුම දේ. අපිට ආරංචිගරු කතානායකතුමනි එවන් උත්සාහයක් තියෙනවායි කියලා මේ ටේබල් කරපු ගල්ලංගුරු වාර්තාවට අමතරව තවත් කරුණු කාරණා කිහිපයක් පිළිබඳව වාර්තාවක් අද දිනේ කෝප් එක හරහා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවායි කියලා අපි යෝජනා කරනවා. ඒ කාලවකවානුවන් තුළ සිදුවුණු ගනුදෙනු පිළිබඳව වෙනමම විමර්ශනයක් කරලා විධිමත් ආකාරයෙන් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ඉතාමත්ම වැදගත් කියලා. එසේ නොකළහොත් ඇත්ත වශයෙන්ම විනකාධිපතිවරයාගේ ස්වාධීනත්වයට මං හිතන්නේ අභියෝගයක් එල්ල වෙනවා. ඒක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 153 154 යටතේ අපි ආරක්ෂා කර යුතු දෙයක්. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩකිරීමක්, ඒ වගේම ඇත්ත වශයෙන්ම ඕවර්සයිට් බොඩි එකක් හැටියට ඒ ආයතන මං හිතන්නේ ඒ පිළිවෙලට ඒ කටයුතු ක්‍රියාත්මක කරන්නට ඕන. ඒ වගේම අයථා බලපෑමට ලක් නොකිරීමේ න්‍යායක් තියෙනවා, අන්ඩියු ඉන්ෆ්ලුවන්ස් ඩොක්ට්‍රින් කියලා. ඒකත් අපි වයලේට් කිරීමක්. ඒ වගේම වගවීම සහ සාරධර්ම උල්ලංඝනය කිරීමක් කියන කරුණු මත මම ඔබතුමාට යෝජනා කරනවා. විශේෂයෙන්ම ඔය පෙර කාරණා පිළිබඳවත් මෙයිට වඩා විධිමත් පරීක්ෂණයක් කරලා ඒකටත් වෙනමම විගණකාධිපතිවරයාගේ වාර්තාවක් සමගව ඒ විධිමත්ව ඉදිරිපත් කිරීම සුදුසුයි, යෝග්‍යයි. මේ මේකට ඒක නිකන් මේ අමුණලා දාන්න හදන එක මං හිතන්නේ ඒක සුදුසු ක්‍රියාවක් කියලා. ඒ පිළිබඳව ඇත්ත වශයෙන්ම මෙහෙම දෙයක් සිද්ධ වෙනවා නම් ඒ පිළිබඳව අපේ විරෝධතාවය මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමැතියි.
ගරු